ආයුබෝවන් සුබ උදෑසනක් දුවේ පුතේ. ඔන්න ඉතින් අදත් මම ඔබට 10 ශ්‍රේණිය කෘෂි හා ආහාර තාක්ෂණ විෂයට අදාළ පාඩමක් තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දරුවනේ, ඔබ අහලා ඇති මෙහෙම කියමනක්. අහසින් වැටෙන එක දිය බිඳක් හෝ මිනිසාගේ ප්‍රයෝජනයට නොගෙන මහමුහුදට ගලා යාමට ඉඩ නොතැබිය යුතුයි. මෙම ප්‍රකාශය කළේ පරාක්‍රමබාහු රජතුමා. මෙම කියමනෙන් පැහැදිලි කරන්නේ ජලයේ කුමන ප්‍රයෝජනයක් ගැනද? ඔව්, ඔබ දැනටමත් දන්නවා මෙම කියමනෙන් කියවෙන්නේ පොළවට වැටෙන එක් දිය බිඳුවක්වත් කෘෂිකාර්මික ප්‍රයෝජනයට නොගෙන අපතේ යවන්න එපා කියන එකයි. කෘෂිකාර්මික ප්‍රයෝජනය කියන්නේ වගාවන් සඳහා කරන ජල සම්පාදනය, නැත්නම් භෝගවලට ජලය සැපයීම. හොඳයි දුවේ පුතේ, ඔබත් සමග මම අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණිය කෘෂි හා ආහාර තාක්ෂණයේ පෙළ පොතේ 7 වන පාඩම. ඒ කියන්නේ භෝග වගාවේ ජල කළමනාකරණය පිළිබඳව. ජලය කියන්නේ අප සතුව ඇති වටිනා සම්පතක්. එය මිනිසාට මෙන්ම අනෙකුත් ජීවීන්ටද එකසේ වැදගත් වෙනවා. ඒ වගේම තමයි භෝග වගාවේදී බීජ ප්‍රරෝහණයේ සිට අසන නෙලා ගන්නා තෙක්ම අවශ්‍ය වෙන සාධකයක් තමයි ජලය කියන්නේ. භෝගයක් සාර්ථක වර්ධනය වී උපරිම අස්වැන්න නෙලා ගන්න නම් අපි කියනවා පස ශේෂ්ඨධාරිතාවේ පවත්වා ගත යුතුයි කියලා. ඉතින් දරුවනේ, පස මේ විදිහට ශේෂ්ඨධාරිතාවේ පවත්වා ගැනීමට ගන්නා වූ උපාය මාර්ග ජල කළමනාකරණය ලෙස හඳුන්වනවා. තවත් පැහැදිලි කළොත් ජල කළමනාකරණයේදී අපි භෝගවලට ජලයේ සැපයීමත් වැඩි ජලයේ පසින් ඉවත් කිරීමට කාණු කැපීම වැනි ක්‍රියාමාර්ගත් අනුගමනය කරනවා. හොඳයි දුවේ පුතේ, මීළඟට අපි සාකච්ඡා කරමු භෝග වගාවේදී ජලය වැදගත් වන්නේ මොන වගේද කියලා. ජලය කියන්නේ ශාකවල ප්‍රභා සංශ්ලේෂණය සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍යය. ඉතින් ප්‍රභා සංශ්ලේෂණය ඇතුළු ශාකයේ විවිධ කායික ක්‍රියාවලි සඳහා ජලය ශාකයට වැදගත් වෙනවා. ඒ වගේම තමයි බීජ ප්‍රරෝහණය සහ බීජ ව්‍යාප්තියදී ජලය වැදගත් වෙනවා. බීජ ව්‍යාප්තිය කියන්නේ බීජ පැතිරීම. උදාහරණයක් ලෙස කිව්වොත් පොල් ව්‍යාප්තිය සිදුවන්නේ ජලය මගින්. අපි බීජ පැල සිටවනකොට ඒ කුඩා පැලවලට වතුර දානවනේ. වතුර දැම්මේ නැත්තම් මොකද වෙන්නේ? බීජ පැල කුඩා නිසා ඉක්මනටම මැරෙනවා. ඒ කියන්නේ බීජ පැල සිටුවීමේදී හා වර්ධනයේදී ජලය ඉතා වැදගත් සාධකයක් වෙනවා. දුවේ පුතේ, දුවන තරගයක් ගැන අපි හිතමුකෝ. තරඟයේ අවසාන කළ ක්‍රීඩකයින්ට ග්ලූකෝස් ජලයේ දිය කරලා පානය කිරීමට දෙනවා දැකලා ඇති ඔබ. ඒකට හේතුව තමයි ජලයේ දිය වුණාම ග්ලූකෝස් ඉක්මනින්ම රුධිරයෙන් උරා ගැනීම. ඒ වගේම තමයි ශාකවලටත්. පෝෂක උරා ගැනීම සිදුවන්නේ ජලයේ දියවීම මගින්. හිතන්න දුවේ පුතේ, ඔබට පැලයක් හදන්න ඕනි. නමුත් පොලෝ කොටන්න අමාරුයි පසතද වෙලා. ඒ වගේ අවස්ථාවකදී අපිට මොනවද කරන්න පුළුවන්? අපිට පුළුවන් ජලය පසට යෙදීමෙන් පසේ පවතින තද බව අඩු කරන්න. එවිට බිම් සැකසීමේ උපකරණ භාවිතයේද පහසු වෙනවා. ඒ වගේම තමයි පස ජලය මගින් පෙඟවූ විට අර්ථාපල් වැනි අලභෝගවල අස්වැන්න නෙලා ගැනීම පහසු වෙනවා. සමහර ප්‍රදේශවල සූර්ය රශ්මිය වැඩි වන විට ජලය වාෂ්ප වෙලා ජලයේ දිය වී තිබූ ලවණ පස මතුපිට ඉතුරු වෙනවා. අපි මෙවැනි පසකට කියනවා ලවණ පසක් කියලා. මේ විදිහට පසේ මතුපිට රැඳෙන ලවණ ඉවත් කිරීම ජලයෙන් සෝදා හැරීම මගින් සිදු කරන්න පුළුවන්. මෙවැනි ආකාරවලින් ජලය භෝග වගාවේදී නැතිවම බැරි සාධකයක් වෙනවා. හොඳයි දුවේ පුතේ, ඔබට මතක ඇතිනේ මම ජල කළමනාකරණය කියන්නේ මොකද්ද කියලා දුන්නනේ මුලින්ම. මෙසේ ජල කර්මනාකරණය කරන්න පුළුවන් උපාය මාර්ග තුනක් තියෙනවා. ඒ උපාය මාර්ග තමයි පාංශු ජල සංරක්ෂණය, ජල සම්පාදනය හා ජල වහනය. හොඳයි, අපි දැන් මේ උපාය මාර්ග තුන එකිනෙක ගැන සාකච්ඡා කරමු. පළමුව අපි සාකච්ඡා කරමු පාංශු ජල සංරක්ෂණය පිළිබඳව. සංරක්ෂණය කියන වචනේ තේරුම ඔබ දැනටමත් දන්නවා. එහි අර්ථය ආරක්ෂා කිරීම යන්නයි. එනම් ජල සංරක්ෂණය යන්නෙන් අදහස් කරන්නේ පසේ ඇති ජලය ඉවත්වීම අවම කර පසේ ජලය රඳවා ගැනීමේ හැකියාව දියුණු කිරීමයි. ජලය පසෙන් ඉවත්වන ආකාර තුනක් තියෙනවා දරුවනි. එකක් තමයි උත්සේදනය. උත්සේදනය කියන්නේ මොකක්ද? ඔව්, ඔබ දන්නවා දැනටමත්. උත්සේදනය කියන්නේ ශාක මුල් වලින් පසෙන් උරා ගන්නා ජලය ශාක පත්‍ර මගින් ජල වාෂ්ප ලෙස පිටවීම. ඒ කියන්නේ ගස්වල මුල් වලින් උරන ජලය පත්‍ර වලින් උත්සේදනයෙන් වායුගෝලයට ජල වාෂ්ප ලෙස මුදා හරිනවා. ඒ විදිහට පසෙන් ජලය ඉවත් වෙනවා. පසෙන් ජලය ඉවත් වන දෙවන ක්‍රමය තමයි වාෂ්පීකරණය. වාෂ්පීකරණය කියන්නේ පසෙහි මතුපිට පෘෂ්ඨයෙන් ජලය වාෂ්ප ලෙස ඉවත් වීම. පස මතුපිටින් ජලය වාෂ්ප වීමට උෂ්ණත්වය, සුළඟ වගේ දේශගුණික සාධක බලපානවා. රස්නෙ වැඩි දවසක්, ඒ කියන්නේ පරිසර උෂ්ණත්වය වැඩි දවසක පසෙන් ජලයේ වාෂ්ප වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඔන්න දරුවනේ, මම කියලා දුන්නා උත්සේදනය හා වාෂ්පීකරණය ගැන. අපි හිතමුකෝ උත්සේදනයයි වාෂ්පීකරණය එකවර සිදුවෙනවා කියලා. මේ සිදුවීමට අපි කියනවා වාෂ්පීකරණ උත්සේදනය කියලා. ජලය පසෙන් ඉවත් වන අවසාන ක්‍රමය තමයි දුවේ පුතේ ගැඹුරු වෑසීම. ගැඹුරු වෑසීමේදී පසේ ඇති ජලය පසේ ගැඹුරුම ස්තරවලට පහළටම ගමන් කරනවා. එවිට පස මතුපිට ස්තරවල තිබෙන ජල ප්‍රමාණය අඩු වී ශාකවලට උරාගත හැකි ජල ප්‍රමාණය අඩු වෙනවා. දැන් දුවල පුතාලා දන්නවනේ පසෙන් ජලය ඉවත් වන ක්‍රම ගැන. මීළඟට අපි සාකච්ඡා කරමු පසේ ජලය සංරක්ෂණය කරන ක්‍රම පිළිබඳව. අපිට පසේ ජලය සංරක්ෂණය කරන්න නම් පසට කාබනික ද්‍රව්‍ය එකතු කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි කාබනික ද්‍රව්‍ය වලට වැඩි ජල ප්‍රමාණයක් අල්ලාගෙන තබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. අනිත් කාරණේ තමයි පස මතුපිටින් ජලය ගලා යෑම. එහෙමත් නැත්නම් අපදාවේ අඩු වෙලා පස තුලට ජලය උරා ගැනීම වැඩි කරවනවා. තවත් ජල සංරක්ෂණ ක්‍රමයක් තමයි දුවේ පුතේ පසට වසුන් යෙදීම. වසුන් කියන්නේ පස මතුපිට වහන්න, එහෙමත් නැත්නම් පස ආවරණය කරන්න සාදා ගන්න යොදා ගන්න ද්‍රව්‍ය. පස මතුපිටට පොල්ලතු, පිදුරු වැනි ස්වභාවික වසුන් හෝ පොලිතීන් වැනි කෘතිම වසුන් යොදන්න පුළුවන්. ඒ වගේම වසුන් පස මතුපිට යෙදුවාම පසෙන් සිදුවන වාෂ්පීකරණය අඩු කරගන්න පුළුවන්. අපි මතුපිට අපදාවේ අඩු කරගන්න නම් කාබනික ද්‍රව්‍ය පසට යොදන්න පුළුවන්. ඒ වගේම තමයි සමෝච්ච ගල්වැටි, හෙල්මලු හා කානු ආදිය යෙදීමෙන් මතුපිටින් අපදාවේ වන ජලයේ වේගය අඩු කර නැතිනම් ජලයට බාධා ඇති කර පොළවට උරා ගන්නා ජල ප්‍රමාණය වැඩි කරන්නත් පුළුවන්. පසේ පවතින ජලය සංරක්ෂණය කළ හැකි තවත් ක්‍රමයක් තමයි උත්සේදනය වන ජල ප්‍රමාණය අඩු කිරීම. මේ සඳහා අපිට කරන්න පුළුවන් මොනවද? අපි දන්නවා භෝග වගා කර ඇති බිම්වල භෝග සමග සිටින හොඳම තරඟකරුවා තමයි වල් පැලෑටි කියන්නේ. ඉතින් මේ වල් පැලෑටි වලිනුත් උත්සේදනය සිද්ධ වෙනවා. අපිට පුළුවන් වගා බිමෙන් වල් පැලෑටි ඉවත් කරොත් උත්සේදනය මගින් පසෙන් සිදුවන ජලය ඉවත්වීම අඩු කරගන්න. දුවේ පුතේ, සමහර වෙලාවට ගස් දෙක්කම අපිට හිතෙනවා මේ ගහේ අනවශ්‍ය අතු තියෙනවා, කැපුවා නම් හොඳයි කියලා. ඒ වගේ ශාකයකට අනවශ්‍ය නැත්තම් ඵලදායි නොවන අතුහා පත්‍ර ඉවත් කිරීමෙන්ද උත්සේදනය අඩු කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට පාංශු ජල සංරක්ෂණය කරන්න පුළුවන්. තරුවනේ, පාඩම යන අතරේම වැදගත් යමක් මතක් කරන්න තියෙන ඔබට. පාඩම මුල සිටම ඔබ සාවධානව අසා සිටිය යුතු වෙනවා. ඒ වගේම තමයි වැදගත් කරුණු සටහන් කරගන්නත් අමතක කරන්න එපා. හොඳයි දුවේ පුතේ, අපි නැවතත් පාඩමට යමු. මීළඟට අපි බලමු ජල සම්පාදනය පිළිබඳව. අපි මුලින්ම කතා කළා වගේ කෙටියෙන් කිව්වොත් ජල සම්පාදනය කියන්නේ භෝගවලට ජලය සැපයීම. විවිධ ක්‍රම යොදා ගන්න පුළුවන් භෝගවලට ජලය සම්පාදනය කරන්න. සරලම ක්‍රමයක් තමයි අපි මල් බාල්දි වලින් පැලවලට ජල සම්පාදනය කිරීම. ජල සම්පාදනයේදී පසවියලි මැලවීමේ අංකයට පත්වීමට පෙර නැවත ශේෂ්ඨ ධාරිතාවට ගෙන ආ යුතුයි. භෝගවගාවේදී ජලය සම්පාදනය කිරීමේදී සැලකිය යුතු කරුණු කිහිපයක් තිබෙනවා. අපි දැන් ඒවා සාකච්ඡා කරමු. ජල සම්පාදනයේදී වගා කර ඇති භෝගය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. උදාහරණයක් විදිහට වී කියන්නේ බිම මඩ කරලා වගා කරන ජලය වැඩියෙන් අවශ්‍ය භෝගයක්. ඉතින් වී වලට ජලය වැඩිපුර සම්පාදනය කරන්න ඕනි. නමුත් ඉරිඟු වගේ භෝගයක් සැලකුවොත් ඒවායේ ජල අවශ්‍යතාව අඩුයි. මේ නිසා ජලය සම්පාදනය කළ යුත්තේ අඩුවෙන්. ජලය සම්පාදනයේදී වැදගත් වන තවත් සාධකයක් තමයි භෝගයේ වර්ධන අවස්ථාව. භෝගයක වැඩෙන අවධියට වඩා පලදරන අවස්ථාවේදී අවශ්‍ය වන්නේ අඩු ජල ප්‍රමාණයක්. ජල සම්පාදනයට පෙර ජලය සැපීමේ අරමුණ දැන සිටීමත් වැදගත් වෙනවා. උදාහරණයක් විදිහට වී වගාවේදී බිම් සැකසීමට වැඩි ජල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ජල සම්පාදනයට පෙර පසේ වයනේ පිළිබඳවද අවබෝධයක් තිබීම වැදගත් වෙනවා. වැලි සහිත වයනයක් ඇති පසක ඉක්මනින් ජලය බැස යනවා. මේ නිසා ජල සම්පාදන අවශ්‍යතාව වැඩි වෙනවා. නමුත් මැටි සහිත වයනයක් ඇති පසකට ජල සම්පාදන අවශ්‍යතාව අඩුයි. මීළඟට අපි සාකච්ඡා කරන්න යන්නේ පාඩමේ වැදගත්ම කොටසක්. ඒ තමයි ජල සම්පාදන ක්‍රම. ප්‍රධාන ජල සම්පාදන ක්‍රම හතරක් පිළිබඳව ඔබට අධ්‍යයනය කිරීමට තිබෙනවා. ඒවා නම් පෘෂ්ඨීය ජල සම්පාදන ක්‍රම, උපපෘෂ්ඨීය ජල සම්පාදන ක්‍රම, ඉසින ජල සම්පාදන ක්‍රමය හා බිංදු ජල සම්පාදන ක්‍රමය. මා සඳහන් කළ ජල සම්පාදන ක්‍රමවල හඳුනාගත හැකි මූලික අංග දෙකක් තියෙනවා. ඒවා තමයි ජල ප්‍රභවය සහ ජල ප්‍රභවයේ සිට වගා බිමතෙක් ජලය ගෙන යන ක්‍රමවේදය. ජල ප්‍රභවය කියන්නේ ජලය සපයා ගන්නා මූලාශ්‍රය. ඒ වගේම වගා බිමතෙක් ජලය ගෙන යෑමට නල, ඇල මාර්ග වැනි ක්‍රමවේද භාවිතා කරන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ, මීළඟට අපි සාකච්ඡා කරමු භූතල හෙවත් පෘෂ්ඨීය ජල සම්පාදන ක්‍රම පිළිබඳව. භූතල ජල සම්පාදන ක්‍රම පහක් තිබෙනවා. ඒවා නම් පිටාර ජල සම්පාදනය, තීරු ජල සම්පාදනය, බේසම් ජල සම්පාදනය, ඇලිහා වැටි ජල සම්පාදනය හා වලලු ජල සම්පාදනය. පෘෂ්ඨීය ජල සම්පාදන ක්‍රම යටතේ පළමුව අපි සාකච්ඡා කරමු පිටාර ජල සම්පාදන ක්‍රමය පිළිබඳව. පිටාර ජල සම්පාදන ක්‍රමය භාවිතා කරන අවස්ථාවකට හොඳම උදාහරණයක් තමයි වී වගාවේදී සාදන ලියදී. ලියද්දක් වටේට සෙන්ටිමීටර් 25ක් 30ක් පමණ උස නියරක් නැත්නම් පස්වැටියක් සකස් කරනවා. ලියද්ද වටේම නියර තිබෙන නිසා ජලය ලියද්ද තුල රඳවා ගන්න පුළුවන්. එක් ලියද්දක් පිරුණු පසු අනෙක් ලියද්දට වතුර ගලා යාමට වක්කඩයක් සකස් කරනවා. වක්කඩේ සකස් කරන්නේ නියරේ කුඩා පස් කොටසක් ඉවත් කිරීමෙන්. පිටාර ජල සම්පාදන ක්‍රමයේ සඳහා වැයවන මූලික වියදම නම් අඩුයි. ඒ වගේම තමයි විශේෂ තාක්ෂණික දැනුමක් අවශ්‍ය වන්නේ නැහැ. ජලය ලියද්දී තිබෙන නිසා වල්පල මර්ධනයටද සුදුසු වෙනවා. ඒ වගේම තමයි පිටාර ජල සම්පාදන ක්‍රමයේ අවාසිත් තිබෙනවා. දුවේ පුතේ, ඒවා තමයි ශේෂ්ත්‍රයේ මඩවීම නිසා උපකරණ භාවිතය නම් අපහසුයි. සූර්යාලෝකයට කෙලින්ම ජල පෘෂ්ඨයේ නිරාවරණය වීම නිසා වාෂ්පීකරණයෙන් ජලය අපතේ යෑමක්ද සිදු වෙනවා. එසේම ජලය සමග වල් පැලෑටි රෝගී ශාක කොටස් ආදිය ශේෂ්ත්‍රයට පැමිණීමේ හැකියාවකුත් තිබෙනවා. මීළඟට අපි සාකච්ඡා කරමු ඇලිහා වැටි ජල සම්පාදනය පිළිබඳව. මෙම ජල සම්පාදන ක්‍රමයත් පෘෂ්ඨීය ජල සම්පාදන ක්‍රමයක්. මෙහිදී පස අක්වක් ආකාරයට, එහෙම නැත්නම් සිග්සැග් ආකාරයට සකස් කරනවා. මෙම ජල සම්පාදන ක්‍රමවල රූප සටහන් ඔබේ 10 ශ්‍රේණියේ කෘෂි හා ආහාර තාක්ෂණයේ පෙළ පොතේ ඇතුළත් වෙනවා. එම රූප සටහන්ද මා පාඩම පැහැදිලි කරන අතරේම බලන්න ඕනි. එවිට මා පැහැදිලි කරන දේ ඔබට හොඳින්ම තේරෙනවා. මෙම ඇලිවැටි ක්‍රමයේදී වැටියේ භෝග සිටුවන අතර ඇලිය දිගේ ජලය සපයනවා. හරියට කානුවක් වගේ. ඇලිහා වැටි ක්‍රමය තැනිතලා ඉඩම් සඳහා සුදුසු වෙනවා. මෙම ක්‍රමයේදී බොහෝ වෙලාවක් පසට ජලය උරා ගැනීමට ඉඩ සැලසෙන නිසා භෝග වර්ධනයට වඩාත් හිතකර වෙනවා. ඇලිවැටි සකස් කිරීමට උසස් තාක්ෂණික දැනුමක් නම් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඇලිවැටි සකස් කිරීමට රිජරේ නම් උපකරණය භාවිතා කරන්න පුළුවන්. නමුත් දුවේ පුතේ, මෙම ඇලිහා වැටි ක්‍රමය වැලි අධික පසකට නම් සුදුසු වන්නේ නැහැ. ඒකට හේතුව තමයි වැලි පසෙන් ජලය පොළොව තුරට ගමන් කිරීම වැඩි නිසා ජලය ඇලිය අවසන් වනතුරු ගලා යන්නේ නැහැ. එවිට සෑම පැලෑටියකටම ඒකාකාරව ජලය ලැබෙන්නේ නැහැ. මීළඟට අපි සාකච්ඡා කරන්නේ පෘෂ්ඨීය ජල සම්පාදන ක්‍රමයටතේ තීරු ජල සම්පාදනය පිළිබඳව. තීරු ජල සම්පාදන ක්‍රමයේදී පාත්ති සකස් කරනවා. හැබැයි මේ පාත්තිවල පළල මීටර 3ක් 5ක් අතර අගයක් වෙනවා. දිග මීටර 100ක් 300ක් අතර අගයක් විය හැකියි. මෙසේ තීරු ලෙස සකසාගත් පාත්තිවල දිග අතට මද බෑවුමක් තැබිය යුතුය. ඉන්පසු සකස් කළ තීරු දිගේ සීමිත කාලයක් ජලය ලබා දෙනවා. පස හොඳින් තෙත් වූ පසු ජල සැපයුම නවත්වනවා. සෝයා බෝංචි, මුං ආදී භෝග සඳහා මෙම ජල සම්පාදන ක්‍රමය සුදුසු වෙනවා. තීරු ජල සම්පාදන ක්‍රමයේ සැකසීම සඳහාත් වැයවන මූලික වියදම අඩුයි. ඒ වගේමයි විශේෂ තාක්ෂණික දැනුමක් අවශ්‍ය වන්නේත් නැහැ. නමුත් දරුවනේ, තීරු ජල සම්පාදන ක්‍රමයේදී ජලය කාන්දු වීමේ ප්‍රමාණය වැඩි නිසා වැඩි ජල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. වාෂ්පීකරණය මගිනුත් මෙම ක්‍රමයේදී ජල හානි සිදු වෙන්න පුළුවන්. පෘෂ්ඨීය ජල සම්පාදනයේ යටතේ සකස් කරන තවත් ජල සම්පාදන ක්‍රමයක් තමයි බේසම් හෙවත් ද්‍රෝණි ජල සම්පාදනය. මෙහිදී භෝගයේ වටේ බේසමක් ආකාරයට සිටින විදියට පස්වැටියක් සකස් කරනවා. මේ බේසම තුල තමයි ජල සම්පාදනය කරන්නේ. මෙම බේසම් ක්‍රමය බහුවාර්ෂික පළතුරු භෝග සඳහා වඩාත් සුදුසු වෙනවා. දරුවනේ, බේසම් ක්‍රමය මගින් ජලය සම්පාදනය කිරීමේදී ජලය අපතේ යාම අඩුයි. බේසම් සැකසීමට වැයවන මූලික වියදමත් අඩුයි. ඒ වගේමයි ජලය අපතේ යාම අඩු නිසා පස ශේෂ්ඨ ධාරිතාවට ගෙන ආ හැකි. නමුත් බේසම් ක්‍රමයේදී වාෂ්පීකරණය සිදුවෙන්න පුළුවන්. වැලිපසක් සහිත හා බෑවුම් සහිත භූමියක නම් බේසම් ක්‍රමය මගින් ජලය භෝගවලට සැපයීම සුදුසු වන්නේ නැහැ. අවසාන පෘෂ්ඨීය ජල සම්පාදන ක්‍රමය ගැන අපි දැන් කතා කරමු. ඒ තමයි වලලු ජල සම්පාදනය. මේ ක්‍රමයේදී පැලයක් වටා වෘත්තාකාර හෝ අර්ධ වෘත්තාකාර කාණුවක් සකස් කරනවා. කාණුව සකස් කරන්නේ පැලයේ මුල් පැතිරීමට ඉඩහැර පැලේ වටා බිම් කොටසක් ඉතිරි කරලා. පසුව වලල්ලක් වගේ පැලේ වටා සකස් කළ කාණුව ජලයෙන් පුරවනවා. ජලය කාණුවට පිරී අවසන් වුනාම ජල සැපයුම නවත්වනවා. මෙම වලලු ජල සම්පාදන ක්‍රමයේද මූලික වියදම අඩු ඉහළ තාක්ෂණික දැනුමක් අවශ්‍ය නොවන ජල සම්පාදන ක්‍රමයක්. නමුත් වැලිපසට නම් වලලු ජල සම්පාදන ක්‍රමේ සුදුසු වන්නේ නැහැ. මොකද වැලිපසෙන් ජලයේ ඉක්මනින් පසේ පහළ ස්තරවලට ගමන් කරන නිසා බෝගේට උරා ගැනීමේ ප්‍රමාණවත් තරම් ජලය පසේ ඉතිරි වන්නේ නැහැ. හොඳයි දරුවනේ, මේ වෙනතෙක් අපි පෘෂ්ඨීය ජල සම්පාදන ක්‍රම ගැන සාකච්ඡා කළා. දැන් අපි උපපෘෂ්ඨීය ජල සම්පාදන ක්‍රම ගැන සාකච්ඡා කරමු. උපපෘෂ්ඨීය ජල සම්පාදන ක්‍රම අපි භූගත ජල සම්පාදන ක්‍රම ලෙසද හඳුන්වනවා. ඒකට හේතුව තමයි උපපෘෂ්ඨීය ජල සම්පාදන ක්‍රම සකස් කරන්නේ පොළොවේ මතුපිට පෘෂ්ඨයේ නෙවෙයි. පොළොවේ මතුපිට පෘෂ්ඨයට මදක් යටින් තමයි සකස් කරන්නේ. උපපෘෂ්ඨීය ජල සම්පාදනය ක්‍රම දෙකකට කරන්න පුළුවන්. ඒව තමයි පොළොව තුල මැටි කල වැළලීම සහ පොළොව තුල සවිවර නල යෙදීම. අපි පළමුවෙන්ම කතා කරමු මැටි කල වැළලීම පිළිබඳව. මෙහිදී පැලය ආසන්නයේ සිදුරු සහිත මැටි කලයක් කට පොළොවෙන් උඩට මදක් උස්ස සිටිනසේ වැළලීම සිදු කරනවා. පසුව ජලය රැගෙනවිත් මෙම වැළලුව මැටි කලය පුරවනවා. එවිට මැටි කලයේ සිදුරු වලින් ජලය බින්දු ලෙස බෝගයේ මුල් කලාපයට වෑසීම සිදු වෙනවා. මැටි කලයේ ජලය අවසන් වූ විට අවශ්‍ය අවස්ථාවකදී ජලය පිරවිය යුතුයි. මේ නිසා මෙම ක්‍රමයේ ටිකක් ගොවියට වෙහෙස කරයි. ඒ අතරම කලයේ සිදුරු මුල් හා පස් අංශු වලින් අවහිර වෙන්නත් පුළුවන්. මීළඟ උපපෘෂ්ඨීය ජල සම්පාදන ක්‍රමයේ තමයි පොළොව මතු පිටට ආසන්නයේ වලලා ඇති සිදුරු සහිත නල මගින් භෝගවලට ජලය සම්පාදනය කිරීම. මෙහිදී මෙම සවිවර නලය නැත්නම් සිදුරු සහිත නලවලට ජලය සැපයිය යුතුය. එවිට නලයේ සිදුරු වලින් බින්දු ලෙස පැලයේ මුල මණ්ඩල කලාපයට ජලය වෑසීම සිදු වෙනවා. මෙම ක්‍රමයේ ජල සම්පාදන කාර්යක්ෂමතාව වැඩි. ඒකට හේතුව තමයි ජලය අපතේ යාම අඩුයි. සපයන ජලයේ ප්‍රමාණයෙන් වැඩි කොටසක් බෝගේ මගින් උරා ගන්නවා. මෙම සවිවර නල ක්‍රමය බෑවුම් සහිත ඉඩම්වලටද සුදුසු වෙන අතර පාංශු ඛාදනය සිදුවන්නේ නැහැ. ඒ වගේම තමයි අවශ්‍ය කම්කරු ශ්‍රමයත් අඩුයි. නමුත් සවිවර නල ක්‍රමයට වැයවන මූලික වියදම වැඩි. ඒකට හේතුව තමයි නල සඳහා වියදම් වන වියදම. ඒ වගේමයි දරුවනේ, මේ නලවල සිදුරු අවහිර වුණොත් භෝගයට ජලය මදි වෙනවා. එවිට භෝග වර්ධනය නිසියාකාරව සිද්ධවන්නේ නැහැ. හොඳයි දුවේ පුතේ, මීළඟට අපි සාකච්ඡා කරමු නවීන ජල සම්පාදන ක්‍රම දෙකක් පිළිබඳව. ඔබ දැනටමත් අසා ඇති විසිරි ජල සම්පාදන ක්‍රමය සහ බින්දු ජල සම්පාදන ක්‍රමය ගැන. විසිරි ජල සම්පාදන පද්ධති ඔබ ශේෂ්ත්‍රවලදී හෝ රූපවාහිනී වැඩසටහන්වල දැක තිබේද? විසිරි ජල සම්පාදනයේදී සරලවම කිව්වොත් භෝගවලට ජලය සපයන්නේ පොළොව මට්ටමේ සිට මීටර 1ක් පමණ උසින් නල ආධාරයෙන් සවිකර ඇති කැරකෙන වතුර මල් වලින් නැත්නම් නැසිනි වලින්. මෙම ක්‍රමයෙන් ජලය සම්පාදනය සඳහා ජලයේ වැඩි පීඩනයක් අවශ්‍ය වෙනවා. මේ නිසා පොම්ප මගින් හෝ උස් ජල ප්‍රභවයකින් පීඩනයක් යටතේ ජලය සැපයිය යුතු වෙනවා. මෙම විසිරි ජල සම්පාදන පද්ධති මගින් මූල මණ්ඩලයට මෙන්ම පත්‍රවලටද ජලය ලැබෙනවා. ඒ වගේම බෑවුම් සහිත ඉඩම්වලටද සුදුසු වන අතර පාංශුකාදනයක් සිද්ධ වන්නේ නැහැ. මෙම ක්‍රමයේද ජල සම්පාදන කාර්යක්ෂමතාව වැඩි. නමුත් විසිරි ජල සම්පාදන පද්ධතියක් සකස් කිරීමට වැය වන මූලික වියදම වැඩි. එසේම තාක්ෂණික දැනුමක්ද අවශ්‍ය වෙනවා. ඒ වගේමයි පොම්ප ක්‍රියා කරවීමට බලශක්තිය අවශ්‍ය වෙනවා. අධික සුළං පවතින ප්‍රදේශවල වාෂ්පීකරණයෙන් ජලය අපතේ යෑමේ අවදානමක්ද පවතිනවා. දුවේ පුතේ, මීළඟට අපි සාකච්ඡා කරමු බින්දු ජල සම්පාදන ක්‍රමය පිළිබඳව. මෙම ජල සම්පාදන ක්‍රමය දැනට පවතින කාර්යක්ෂමතාවයෙන් වැඩිම ජල සම්පාදන ක්‍රමයයි. බින්දු ජල සම්පාදනයේදී පැළවල මූල මණ්ඩලය ආසන්නයේ යොදා ඇති නල මගින් පැළවලට ජලය සපයනවා. ජලය පිටතට බින්දු ලෙස වෑස්වීම සිදු වෙනවා. මෙසේ ජල බින්දු වෑස්වීම සිදුවන්නේ නලවල සවි කර ඇති විමෝචක නම් කොටස මගින්. මෙහිදී ජල ප්‍රභවයේ සිට එන නලය ප්‍රධාන නලය ලෙසත්, එම ප්‍රධාන නලයෙන් පටන්ගෙන පැළවලට ජලය සපයන නල පාර්ශ්වික නල ලෙසත් හඳුන්වනවා. බින්දු ජල සම්පාදනයේදී භෝගවල මූල මණ්ඩලයට පමණක් ජලය සැපයෙන නිසා ජලය අපතේ නොයන අතර වල් පැල වර්ධනය වීමද පාලනය වෙනවා. මෙම ජල සම්පාදන ක්‍රමය ඕනෑම භූමියකට සුදුසු වෙනවා. නමුත් බින්දු ජල සම්පාදන පද්ධති ස්ථාපනය සඳහා වැයවන මූලික වියදම වැඩි අතර ඉහළ තාක්ෂණික දැනුමක්ද අවශ්‍ය වෙනවා. එසේම නල අවහිර වුණොත් පද්ධතිය ක්‍රියා විරහිත වීමටද ඉඩක් පවතිනවා. මා කලින් කියූ ක්‍රමවලට අමතරව ඉවත දමන සේලයින් බෝතල්, මෙගා බෝතල් මගින්ද සරල ජල සම්පාදන පද්ධති සකස් කරගන්න පුළුවන්. හොඳයි දුවයි පුතේ, අපි මේ වන තෙක් කතා කරානේ ජල සම්පාදනය ගැන. ජල සම්පාදනය කරනවා වගේම අතිරික්ත ජලය ශේෂ්ත්‍රයෙන් ඉවත් කිරීමද සිදු කළ යුතුයි. මෙසේ වැඩි ජලයේ ශේෂ්ත්‍රයෙන් බැහැර කිරීම ජල වහනය ලෙස හඳුන්වනවා. මෙහිදී බැහැර කළ යුතු වන්නේ ශේෂ්ත්‍ර ධාරිතාවෙන් ඔබට ඇති ජල ප්‍රමාණයයි. හොඳින් ජල වහනය වන පසක් සැලකුවහොත් එහි මුල් වර්ධනය හොඳින් සිදු වෙනවා. පසේ වාතනයද යහපත් වෙනවා. එසේම පාංශ ජීවීන්ගේ වර්ධනයට සුදුසු පරිසරයක් නිර්මාණය වන අතරම කාබනික ද්‍රව්‍යද හොඳින් වියෝජනය වෙනවා. මේ හේතු නිසාම භූමියේ නිෂ්පාදන හැකියාව වැඩි වෙනවා. නමුත් යම් පසක ජලවහනය දුර්වල නම් පසේ අවකාශ ජලයෙන් පිරීම නිසා පාංශු වාතනය දුර්වල වෙනවා. එවිට පසේ සිටින ස්වවායු ශ්වසනය සිදු කරන පාංශු ජීවීන්ගේ ගහණය අඩුයි, නිර්වායු ශ්වසනය සිදු කරන ශුද්‍ර ජීවී ගහණය වැඩි වෙනවා. මේ නිර්වායු ශුද්‍ර ජීවීන් මගින් කාබනික ද්‍රව්‍ය වියෝජනය වීමේදී මීතේන් වැනි වායුන් නිෂ්පාදනය කරනවා. එසේම පසේ ජලය හරිහැටි බැස නොයාම නිසා මුල්වල ශ්වසනයට ඔක්සිජන් වායු නොලැබීමෙන් මුල්වල ක්‍රියාකාරීත්වය අඩපණ වී ශාකය මැලවී යාම හෝ මිය යාම සිදුවෙන්න පුළුවන්. එසේම ජලවහනය දුර්වල වීමෙන් පස මඩවීම නිසා බිම් සැකසීමේ උපකරණ භාවිතයේද අපහසු වෙනවා. දුවේ පුතේ, මීළඟට අපි බලමු ජලවහන ක්‍රම මොනවද කියලා. එම ජලවහන ක්‍රම තමයි දරුවනේ භූතල, එහෙමත් නැත්නම් විවෘත ජලවහන ක්‍රම, භූගත ජලවහන ක්‍රම, ජල පොම්ප මගින් ජලවහනය සහ ශාක මගින් ජලවහනය. භූතල නැත්නම් විවෘත ජලවහන ක්‍රමයේ යටතේ භූමිය මතුපිට විවෘත කාණු සකසා ශේත්‍රයෙන් ඉවතට ජලය ගලා යාමට සලස්සනවා. මීළඟට අපි බලමු භූගත ජලවහන ක්‍රම පිළිබඳව. භූගත ජලවහන ක්‍රම තුනක් තිබෙනවා. ඒවා තමයි උලුකානු, ගල් හෝ ලීකානු සහ කොඩොල්කානු සැකසීම. භූගත ක්‍රමයේදී පොළොව මතුපිට ස්තරයට යටින් කානු සකස් කර එකතු වන ජලය ශේෂ්ත්‍රයෙන් බැහැර කිරීම සිදු කරනවා. උලුකානු යෙදීමේදී පසේ තරමක් ගැඹුරින් තිරස වලලා ඇති සිදුරු සහිත මැටි නල හෝ පැරණි සිංහල උළු භාවිතයෙන් සැකසූ කානු වලට ජලය වහනය වීමට සලස්වා ශේෂ්ත්‍රයෙන් ඉවත් කරනු ලබනවා. ගල් කානු සැකසීමේදී භූමියේ තරමක් ගැඹුරට කානුවක් කපා එහි ගල් ඇතිරීම සිදු කර මතුපිටින් පස් දමා වසනවා. එවිට අතිරික්ත ජලය ගල් අතරින් කාන්දු වී ඉවත් වෙනවා. මේ ආකාරයටම ගල් වෙනුවට රවුම් ලී කොට ඇසිරීමෙන් ලී කානු සකසාගත හැකි. එසේම කොඩොල් කානු සැකසීම කොඩොල් නගුල මගින් සිදු කරනවා. පොම්ප මගින්ද ශේෂ්ත්‍රයේ ඇති අතිරික්ත ජලය ඉවත් කළ හැකි. මෙහිදී ශේෂ්ත්‍රයේ පහත් ස්ථානයක කපන ලද වලකට අතිරික්ත ජලය එකතු වීමට සලස්වා ඒවා පොම්ප කර ශේෂ්ත්‍රයේ ඉවත් කරනු ලබනවා. ශාක මගින් ජලවහනය සිදු කිරීම සඳහා ජලය ශීඝ්‍රයෙන් අවශෝෂණය කර උත්සේදනයේ මගින් ජලය අධික ලෙස පිට කිරීමේ හැකියාව ඇති ශාක තෝරාගනු ලබනවා. පද්දන උරුව නම් සරල උපකරණයේ මගින්ද ශේෂ්ත්‍රයේ අතිරික්ත ජලය ඉවත් කළ හැකි. පද්දන ඔරුවේ රූපසටහනක් ඔබේ පෙළපොතේ දක්නට ලැබෙනවා. හොඳයි දුවේ පුතේ, මා පැහැදිලි කළ ක්‍රම මගින් ශේෂ්ත්‍රයේ පවතින අතිරික්ත ජලයේ ශේෂ්ත්‍රයෙන් ඉවත් කළ හැකි. එසේම තවත් දෙයක් ඔබට පැහැදිලි කිරීමට තිබෙනවා. ඒ තමයි ජලවහන කානු රටා පිළිබඳව. මා ඔබට කලින් පැහැදිලි කළ භූතල හෝ භූගත ජලවහන කානු ප්‍රධාන රටා දෙකකට සකස් කළ හැකි. ඒවා නම් සමාන්තර කානු රටා සහ හෙරින්බෝන් කානු රටාව. සමාන්තර කානු රටාවේදී පාර්ශ්වික කානු සමාන්තරව ප්‍රධාන කානුවට සම්බන්ධ වී තිබෙනවා. පාර්ශ්වික කානු කියන්නේ ප්‍රධාන කානුවට සම්බන්ධ වී ඇති ශාඛා කානු. හෙරින්බෝන් කානු රටාවේදී පාර්ශ්වික කානු ආනතව ප්‍රධාන කානුවට සම්බන්ධ වී තිබෙනවා. හරියට පොල් අත්තක පොල් කොළ සම්බන්ධ වී තිබෙනවා වගේ. ඉතින් දුවේ පුතේ, අදට මම භෝග වගාවේ ජල කළමනාකරණයේ සම්බන්ධව සාකච්ඡා කළ පාඩම මෙතෙකින් නිමා කරනවා. ඔබ සියලු දෙනාටම නිරෝගීමත් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.